සරත් අමනගම මැතිතුමා ඔබතුමාට විනාඩි 20යි. ඊට පෙර ගරු ශ්‍රියාණි විජේවික්‍රම මන්ත්‍රීමේ මුලසරට පැමිණ ඇත.
ගරු මන්ත්‍රීතුමා කතා කරන්නේ.
මුල්ලා සනුරුඩ මන්ත්‍රීතුමියනි, අපි අද මේ විවාදය පවත්වන්නේ මේ රටේ ආනයන සහ අපනයන ක්ෂේත්‍රයේ විශාල අර්බුදයක් තියෙන අවස්ථාව. අපිට පේනවා අපේ අපනයනයන් සාර්ථකව නොකරෙන අතර මේ රටට ගේන ආනයන භාණ්ඩ සඳහා වෙන් කරන මුදල විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. මම ඒක ඉදිරිපත් කරන්නේ අපේ මහ බැංකුවේ වාර්තාව මුල් කරගෙන. ඒ වාර්තාව හැටියට අපි ගත්තොත් 20-17 වර්ෂයේ අපේ අපනයන වලින් මේ රටට ආවා ඇමරිකන් ඩොලර් 11,360 මිලියන. ඒ අවුරුද්දෙම මේ රටට ගෙනාවා, මේ රටට ආනයනය කරා ඇමරිකන් ඩොලර් මිලියන 20,980ක බාන්. එතකොට ඒ පරතරය ඇත්ත වශයෙන් විශාල වශයෙන් තියෙන්නේ විදේශ භාණ්ඩ මේ රට ගෙන එකට වාසිය හැටියට. අපි ගම්මු මේ වර්ෂය ඒ මහ බැංකුව ප්‍රක්ෂේපණය කරලා තියෙන හැටියට මේ අවුරුද්දේ අපේ අපනයන වලින් ලැබෙන මිල ඇමරිකන් ඩොලර් 12,614යි. මේ රටට බඩු ගේන්න ආනයනය කරන්න ඇමරිකන් ඩොලර් මිලියන 23,149ක් වැවේ කියලා අපේක්ෂා කරනවා. එතකොට මේ විශාල පරතරයක් තියෙනවා අපේ පිටරටට විකුණලා ලබා ගන්න ආදායමත් අපට අවශ්‍ය භාණ්ඩ ගෙන්නන්න වියදම් කරන මුදල් ප්‍රමාණයත් අතර ඇත්ත වශයෙන් දරා ගන්න බැරි පරතරයක් තියෙනවා. දැන් බලන්න අපි ඒකට කියන්නේ මේ කරන්ට් account deficit එක. 20-17 වර්ෂයේ ඍණ 2.6. අපි බලාපොරොත්තු වෙනවා 20-18 වෙනකොට මේක ඍණ 2.2 කරන්න. ඒ කෙසේ නමුත් මේකේ තියෙන සරල නිගමනය නම් අපේ රටේ අපි ආදායම ලබා ගන්නා ප්‍රමාණයෙන් අපට අවශ්‍ය ආනයනයන් මේ රටට ගෙන ගන්න බෑ. අපට අවශ්‍ය භාණ්ඩ, අපට අවශ්‍ය කෑම ආදිය ගෙන්නා ගැනීමේදී එක්තරා ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ පසුබිම තුල කොහොමද අපි කටයුතු කරන්නේ? දැන් බලන්න මහ බැංකුව මේ අර්බුදය ගැන කියන්නේ මොකද්ද බලන්න. මහ බැංකුව කියනවා the current account deficit which was 2.1% of GDP in 2016 expanded to 2.6% of GDP in 2017, triggered by the widened trade and primary income deficits, moderate earnings from tourism, and lower workers' remittances. Although 2017 marked the highest ever export earnings with a double-digit growth, the trade deficit expanded to 11% of GDP in 2017 from 10.9% of GDP in 2016 due to increased imports of fuel, rice, and gold in particular. ඔන්න ඕකයි තත්වය. දැන් මේකෙන් ගොඩ එන්න අපි කළ යුත්තේ මොකද්ද? මම ඊට ඉස්සෙල්ලා එක වචනයක් කියන්න ඕනේ. තාම අපිට 2018 මහ බැංකුවේ වාර්තාව ලැබිලා නැහැ. දැන් සාමාන්‍යයෙන් සම්මතයක් හැටියට කළු සභාපතිනිය ඒ වර්ෂයේ අවසානයේ වෙනකොට මහ බැංකුව ඉදිරිපත් කරන්න ඕනේ ඒ පහුගිය වර්ෂයේ සිද්ධ වෙච්ච දේවල්. ඒ වාර්තාව අනුවනේ අපි සාමාන්‍යයෙන් නොවැම්බර් දෙසැම්බර් මාසේ අයවැය විවාදය කරන්න තිබුණා. කරා නම් මූලික දත්තයන් අපිට සපයන්න ඕනේ ඒ සෙන්ට්‍රල් බැංක් රිපෝට් එකෙන්. නමුත් තාම ඒක අපිට ලැබිලා නැහැ. තාම ජනාධිපතිතුමාට දීලා නැහැ. තාම කතානායකතුමාට දීලා නැහැ. තාම මන්ත්‍රීතුමාලට දීලා නැහැ. එහෙනම් ඒක ලොකු අඩුපාඩුවක්. අපිට මේ ආර්ථිකය ගැන සාර්ථක විවාදයක් කරන්න බෑ, යථාර්ථවාදී විවාදයක් කරන්න බෑ ඒ සංඛ්‍යාලේඛන ලැබිලා නැත්නම්. ඒ හින්දා මම විශේෂයෙන් මුදල් ඇමතුමාගේ අවධානය යොමු කරනවා ඒ කටයුත්ත ඉක්මනින් ඉෂ්ට කරන්න කියලා. දැන් මේ අද සාකච්ඡා කරන එක් මාතෘකාවක් තමයි මේ සනීපාරක්ෂක ඒ භාණ්ඩ සනීපාරක්ෂක තුවා. දැන් රජයේ කියනවා අපි දේශීය කර්මාන්තයේ දෙවුට සහනයක් හැටියට රුපියල් 300ක නැත්තම් 100%ක තිබුණ බද්ද අපි අයින් කරනවා කියන ඒක සෙස් එක. සෙස් බද්ද අයින් කරනවා. ඒක හොඳයි. ඒක ඇත්ත වශයෙන් ඒ කර්මාන්ත කරුවන්ට ලබා දෙන සහනයක්. ඒ නිෂ්පාදනය කරන අයට ලබා දෙන සහනයක්. නමුත් මම අහන ප්‍රශ්නය මේ වගේ දේවල් ඇයි අපට සම්පූර්ණයෙන්ම ලංකාවේ නිෂ්පාදනය කරන්න බැරි? එහෙම නැත්නම් ඇයි අපිට සෙස් බද්ද ගැන හිතන්නේ නැතුව ආනායන බදු දාලා ඒක තරඟකාරී නොවන තත්ත්වයක් ඇති කරලා ලංකාවේ දේශීය නිෂ්පාදකයින්ට ඇයි අපිට මේ අවස්ථාව සලසන්න බැරි? මේකද ඇත්ත වශයෙන් හොඳ උපාය මාර්ගය? මොකද දැන් මේ රජේ මට පේනවා හැම අවස්ථාවේදීම ඒ සෙස් බද්ද වර්ෂයෙන් වර්ෂය අඩු කරනවා නොඑක් විදිහේ හේතු මත දේශීය ආය නිෂ්පාදන කරන අයට සහනයක් හැටියට. නමුත් ඒකෙන් වෙන්නේ රජයේ ආදායම අඩු වෙනවා. අනිත් අතට අපිට පේනවා වෙන බදු ක්‍රම මගින් ආනයන බදු ක්‍රම මගින් ඒ සුරක්ෂිතභාවය ලබා දෙන්න පුළුවන් දේශීය කර්මාන්තකරුවන්ට. එහෙනම් ඊටාම වැදගත් දෙයක් තමයි මීට වඩා සංකීර්ණ විදිහට මීට වඩා සෑම පැත්තක්ම බලලා වඩා හොඳ බදු ක්‍රමය වඩාත් සාර්ථක බදු ක්‍රමය මොකද්ද කියලා හොයලා බලලා ඒක ක්‍රියාත්මක කිරීම. එහෙම නැතුව සරලව හැම වෙලාවෙම මේ සෙස් බද්ද විතරක් එහෙම කරලා ආනයන බදු ගැන කල්පනා කරන්නේ නැතුව සමස්ත තීන්දුවක් ගත්තේ නැත්නම් ඒකෙන් මගේ හිතේ අපේ ආර්ථිකයට తాවකාලික පිළියමක් ලබන්න පුළුවන්. නමුත් දීර්ඝකාලීන පිළියමක් අපිට ලැබෙන්නේ නැහැ. බලන්න දැන් අපිට ලැබිලා තියෙන මේ සංඛ්‍යාලේඛන අනුව හුඟක් දේවල් වල සෙස් බද්ද අඩු කරලා තේ මණ්ඩල නීතිය යටතේ සෙස් බද්ද අඩු කරලා තියෙනවා. රබර් වලට සෙස් බද්දක් අඩු කරලා තියෙනවා. පොල් වලට අඩු කරලා තියෙනවා. නමුත් ඒකේ ප්‍රතිඵලය මොකද්ද? රජයට ලැබෙන ආදායම වර්ෂයෙන් වර්ෂය අඩු වෙලා. අපි 20-16 ගත්තොත් රජයට සෙස් බදු වලින් ලැබිලා තියෙනවා රුපියල් මිලියන 61,730ක්. 20-17 වෙනකොට ඒක මිලියන 59,554කට බැහැලා තියෙනවා. ඒතකොට ඒකෙන් පේන්නේ රජය සරල උපක්‍රමයක් හැටියට සෙස් බද්ද අයින් කරනවා මිසක් ඊට වඩා සංකීර්ණ විදිහට ඊට වඩා සාර්ථක විදිහට සම්පූර්ණ ආනයන අපනයන බදු ක්ෂේත්‍රයේ දිහා බලලා වඩාත් යථාර්ථවාදී බදු ඉදිරිපත් කරන නැති බව තමයි අපට පෙනෙන්නේ. දැන් නියෝජ්‍ය ඇමතිතුමා කතා කරා විශේෂයෙන්ම ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට්. ඒ කියන්නේ කෙලින්ම මේ රටට ආයෝජන කරන විශේෂයෙන්ම පුද්ගලි කාන්සයෙන් කෙරෙන ආයෝජන ගැන. එතුමා ඉතාම ආඩම්බරයෙන් කිව්ව අපේ මේ ආයෝජනය වැඩි වෙලා තියෙනවායි කියලා. නමුත් අපි ගත්තොත් ඒ අවුරුද්දේ ඒ ආයෝජන ප්‍රමාණය අපි විග්‍රහ කරලා බැලුවොත් පේන දේ තමයි ඒකෙන් බිලියනයක් විතර ලැබුණේ චීනෙන්. මොකද අර හම්බන්තොට සාමූහික සමාගමක් ඇති කරලා චීනෙට 80%කුත් ලංකාවට 20%කුත් ඒ ක්‍රමයට කොම්පැනියක් හදලා ඒ 80% වෙනුවෙන් චීන කොම්පැනිය එක පාට භාණ්ඩාගාරයට දුන්නා බිලියනයක්. බිලියනයි 1.2ක් ලබන එකෙන් බිලියනයක් ලැබුණා භාණ්ඩාගාරය. ඒතොර ඒක කෙලින්ම සටහන් වෙන්නේ ඩිරෙක්ට් ෆොරින් ඉන්වෙස්ට්මන්ට් එකක් හැටියට. රටට ලැබුණ ආදායමක් අපිට නෑ කියන්න බෑ. ඒක වැදගත් දෙයක්. නමුත් ඒක තුලින් හැංගිලා තියෙනවා, වසන් වෙලා තියෙනවා මේ රටට එන ඒ විදේශ ආයෝජන ක්‍රමය හරිද නැද්ද කියලා අපි විග්‍රහ කරන එක අරකෙන් හැංගිලා තියෙනවා. දැන් FDI ගැන අපි කතා කරනකොට අපිට සිද්ධ වෙනවා BOI එක ගැන කතා කරලා. දැන් BOI එක ඒගොල්ලන්ගේ කාර්යභාරය හරියට කරනවද? මම එකක් කියන්න ඕනේ, අලුතෙන් පත් කරපු මලාල්ගොඩ මැතිනිය. මමත් ඕකේ අමාත්‍යංශයේ හිටියා. ඉතාම දක්ෂ, ඉතාම කාර්යක්ෂම, ඉතාම හොඳ නිලධාරිනියක්. මං හිතනවා එතුමිය ඒ තනතුරට ආවට පස්සේ ලොකු වෙනසක් වෙලා තියෙනවා BOI එකේ කාර්යක්ෂම භාවය තුලින්. එහෙම ඒ වගේම අවංක භාවය තුලින්. මීට ඉස්සර BOI කියලා කිව්වේ හොරගුහාවක්. කිසිම වැඩක් කරගන්න බෑ, කිසිම බලපත්‍රයක් ගන්න බෑ. ඒට අවශ්‍ය විදිහේ ක්‍රියාමාර්ග ප්‍රතික්‍රියා වලට යන්නේ නැතුව කොහොම අමාරුයි ආයෝජකයෙකුට මේ රටේ ඇවිල්ලා සාර්ථකව ආයෝජනයක් කරන්න. අපි කල්පනා කරලා බලන්න ඕන අද අනුමැති කීයක් ගන්න ඕනද පුංචි වැඩක් කරන්න. පොඩි ආයෝජකයෙක් ආවත්, මධ්‍යම ප්‍රමාණයේ ආයෝජකයෙක් ආවත්, ලොකු ප්‍රමාණයේ ආයෝජකයෙක් ආවත් නොඑක් විදිහේ බාධක පනවනවා විශේෂයෙන් BOI එකෙන්. ඒගොල්ල අභ්‍යන්තර ව්‍යුහය ඇයි මේක පරීක්ෂා කරලා බලන්නේ නැත්තේ? ඇයි මේක නැවත ප්‍රසංස්කරණය කරන්නේ නැත්තේ? ඉතාලම යල්පැනපු අභ්‍යන්තර අනුමැතිය දෙන ක්‍රමයක් තියෙනවා. ඒකෙන් ආයෝජකයෝ ජීවිතෙත් එපා වෙලා යන්නේ. මම හොඳට දන්නවා මේ රට ආපු හුඟක් ආයෝජකයෝ අතහැරලා දාලා යනවා. මොකද මේ BOI එකෙන් ඒ සහයෝගය ලබන්නේ නැති නිසා. ඒකට විවිධ හේතු තියෙනවා, ඒගොල්ලන්ටත් කියන්න. එකක් තමයි නොඑක් විදිහේ අනුමැති ගන්න ඕන. මට මතකයි ඉස්සර BOI එක හදන කාලේ, එතකොට මම එතකොට ප්‍රවෘත්ති ලේකම් හැටියට හිටියා. ඉහළ තට්ටුවේ තමයි BOI එක තිබුණේ, විශේෂයෙන් උපාලි විජයවර්ධන මහත්මයාගේ කාලේ. ඒගොල්ලෝ ඉතාම ඉක්මනට අනුමැතිය දුන්නා. බලය තිබුණා ඕනෑම ව්‍යාපෘතියක් සකස් කරගන්න. ඊට පස්සේ ආවා ප්‍රේමදාස මැතිතුමා, ජනාධිපතිතුමා. එතුමාගේ කාලේ ඉතාම හොඳට වැඩ කරා. මේ රටේ ආර්ථික රාමුව, ආර්ථික චිත්‍රය සම්පූර්ණයෙන්ම වෙනස් කරන ඒ ඇඟලුම් කර්මාන්තය මේ රටට ආවා. අද අපේ රටට විශාල ධනයක් ගේන කර්මාන්තයක් ඇඟලුම් කර්මාන්තය. නමුත් අද අර්බුදයට ගිහිල්ලා මොකද්ද BOI එකෙන් ඒගොල්ලන්ට දෙන්න සහයෝගය? පුළුවන් තරම් කරදර කරනවා, පුළුවන් තරම් නීති රීති දානවා, පුළුවන් තරම් දූෂණයට එක්කාසු වෙනවා. අද එහෙම කරලා අද අපේ හුඟාක් මේ ඇඟලුම් කර්මාන්තයයි පිටරටවල් වලට යනවා. බංග්ලාදේශයට යනවා, වියට්නාමයට යනවා, අපි දන්නවා ඒක ඉන්දියාවට ගිහිල්ලා තියෙනවා. ඇයි ඒගොල්ලෝ යන්නේ? මොනවද තියෙන? ඇයි අපේ ප්‍රතිපත්ති සකස් කරගන්න බැරි ඒගොල්ලෝ මෙහෙ රඳව ගන්න? මේ රටේ හොඳ නමක් හදාගෙන ප්‍රේමදාස මැතිතුමාගේ කාලේ ඒ කර්මාන්ත ඇඟලුම් කර්මාන්තය ඉතාම හොඳට දියුණු වුණා. මේ රටට විශාල ආදායමක් ගෙනාවා. ඒ වගේම හොඳ ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලබා දුන්නා. දැන් ඒක අර්බුදයකට ගිහිල්ලා ඒකේ නායකයෝ හැම එක්කෙනාම පිටරටවල් වලට යනවා. මේ රටේ ආරම්භ කරපු නිසා ටිකක් හිත සැනසීගෙන මෙහෙ ඉන්නවා. නමුත් ඒගොල්ලන්ගේ අදහස තියෙන්නේ පුළුවන් තරම් පිටරට ගිහිල්ලා තමයි ආදායම ලබා ගන්න. අද බංග්ලාදේශය ගන්න අපි ඇඟලුම් කර්මාන්තය ආරම්භ කරනකොට බංග්ලාදේශය හිතුවේවත් නෑ ඇඟලුම් කර්මාන්තය ගැන. ඉතාම පහළ මට්ටමක හිටියේ. අද ලෝකේ ඇඟලුම් කර්මාන්තයෙන් සුවිශේෂ තරක් අරගෙන තියෙනවා බංග්ලාදේශය. ලෝකෙම ඉහළ තරක් අරගෙන තියෙනවා බංග්ලාදේශය. ලංකාව දවසින් දවස පහළට බහිනවා. මේ වෙනස් වෙන ආර්ථික ලෝකයට ඇතුල් වෙන්න අපේ BUI එකෙන් ඒ අමාත්‍යාංශයෙන් සහයෝගය දෙනවා කියලා මට කොහෙත්ම කියන්න බෑ. ඒක වෙනස් කරන්න ඕනේ. එහෙම නැතුව අපිට ඉදිරියට යන්න බෑ. දැන් තව ප්‍රශ්නයකට අපිට මූණ දෙන්න වෙනවා. මොකද්ද අපේ ප්‍රතිපත්තිය? මොකද්ද සංකල්පීය වශයෙන් අපි කොයි විදිහටද යන්නේ කියලා තීරණය කරන්නේ කවුද? මොකද්ද රජයේ ප්‍රතිපත්තිය? පළවෙනි දේ සමහර අය කතා කරනවා දේශීය ආර්ථිකයක් ගැන. දේශීය ආර්ථිකය හොඳයි. දේශීය නිෂ්පාදකයින්ට විශේෂයෙන්ම කෘෂි ක්ෂේත්‍රයේ අපි අතහිත දෙන්න ඕනේ, ඒක දියුණු කරන්න ඕනේ. අද ලෝකේ කවුරුත් පිළිගන්නවා ෆුඩ් සිකියුරිටි, ආහාර සුරක්ෂිතතාවය තියන්න ඕනේ. ඒකට දේශීය වශයෙන් කෘෂිකර්මය, මිනිසු කන බොන දේවල් අපි මේ රටේ නිෂ්පාදනය කරන්න ඕනේ. මොකද අනාගතේ විශේෂයෙන්ම මේ ක්ලයිමට් චේන්ජ් එක නිසා, මේ පරිසර ප්‍රශ්න නිසා අනාගතේ ලේසි වෙන්නේ නැහැ අපට අවශ්‍ය කෑම මිලදී ගන්න. ඒක අපිම නිෂ්පාදනය කරන්න සිද්ධ වෙනවා. අපේ රටේ හොඳ ප්‍රතිපත්තියක් තිබුණා ඩී.එස්. සේනානායක මහත්මයාගේ කාලේ, දැල්ලි සේනානායක මහත්මයාගේ කාලේ. මේ රටේ ස්වයං පෝෂිත කරන්න ඒ වගේම මහවැලි ව්‍යාපාරය තුලින් ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරා. එක්ත කොබ්බැක් අඩුව මැත්තුවා, ෆීලික්ස් ඩෑස් බණ්ඩාරනායක මැත්තුවා, ඔක්කොම එක්කාසු වෙලා මේ රටේ පක්ෂ භේදයකින් තොරව ආහාර සුරක්ෂිතතාවය ඇති කරන්න කටයුතු කරා. ඒක අත්‍යවශ්‍යයි. නමුත් ඊට අමතරව විශේෂයෙන්ම කර්මාන්ත ක්ෂේත්‍රයේ මොකද්ද මේ දේශීය කර්මාන්ත කියලා අපි හැම දේම ලෝකයට යන එක නවත්තා ගත්තොත් ප්‍රශ්න වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. මට මතකයි 1977 බණ්ඩාරනායක මැතිණියගේ පරාජයට ප්‍රධානම හේතුව තමයි ඔය හැමදේම මේ රටේ නිෂ්පාදනය කරන්න ඕනයි කියන තර්කය. අපි හිටියා ඒක. දැන් ඒ කාලේ මට හොඳට මතකයි ගොවියෝ ඉල්ලුවා කිඹුල උදැල්ල. අපිට ඕනේ කිඹුල උදැල්ල. මෙයා ගිහිල්ලා එච්.ඒ.ඩී.එස්. ගුණසේකරයි මේගොල්ලෝ මේ දේශීය කර්මාන්තකාරයෝ කිඹුල කියලා එකක් හැදුවා. එකපාරයි ගහන්නේ කිඹුල එක දෙකට තුනට නැමෙනවා. ගෙම්බා එක ලංකාවේ එක ගෙම්බා. ගෙම්බා දෙකට තුනට නැමෙනවා, කිඹුල ශක්තිමත්ව තියෙනවා. ගොවියෝ කියනවා මේ වගේ එන්න එපා අපිට. එහෙනම් ඒ දේශීයකරණයෙත් එක්තරා සීමාවක් තියෙනවා. පුංචි රටක අපේ නිෂ්පාදන පිටරටවල වලට විකුණන ආර්ථික ප්‍රතිපත්තියකට අපි යන්න ඕනේ. එහෙම නැතුව හැමදේම මේ රටේම නිෂ්පාදනය කරනවා කියලා වරප්‍රසාද පන්තියට විතරක් ඒවා ලබා දීම ඒ තරම් හොඳ වැඩක් නෙමෙයි. මට මතකයි ඒ දවස්වල ඔක්කොම සතුස බාරගත්තාම පිටරටින් එන ආපු සාරි දුන්නේ අගමැතිනියට සහ කැබිනට් මණ්ඩලයේ මහත්තුරුන්ගේ නෝනලාට විතරයි. අනිත් අයට ඔක්කොම දේශීය අඳින්න ඕන. ඇත්ත වශයෙන් බණ්ඩාරනායක මැතිනියන් එකඟ වුණේ නැහැ. එතුමිය පිටරට යනකොටත් බටික් කරවම වැඳගෙන ගියේ. ආදර්ශමත් චරිතයක්. නමුත් අනිත් අය සතුසෙන් ඔක්කොම සාරි ටික ඔක්කොම ඇමතිවරුන්ගේ නෝනලාට දුන්නා. අනිත් මිනිසුන්ට දේශීය අර කොල් තෙල් මොකද ලාබු තෙල් වලින් හදපු ඇඳුම් තමයි ගාපු ඇඳුම් තමයි අඳින්න සිද්ධ වෙන්නේ. එහෙනම් ඒකේ සීමාවක් තියෙනවා. රටක දේශීය සංවර්ධන එක පැත්තක් කරන්න පුළුවන් වැඩ කළ යුතුයි. නමුත් ඒ වගේම අපි ලෝකයට අපේ භාණ්ඩ විකුණන ඒ හැකියාව ඇති කරගන්න ඕන. ඒක තමයි හබ් ස්ටේටස් කියන්නේ. ලංකාවේ තියෙන ලොකුම ශක්තිය මොකද්ද? කර්මාන්ත ක්ෂේත්‍රය වෙන්න පුළුවන්, වෙන ක්ෂේත්‍රයක් වෙන්න පුළුවන්. අපේ ලොකුම ශක්තිය තමයි අපේ පිහිටීම. අද ලෝක ගෝලයේ ලංකාව පිහිටලා තියෙන තැන ඉඳන් බොහොම ලේසි පිටරටවල් වලට බාණ්ඩ නිකුත් කරන්න. අපි නිෂ්පාදන හබ් එකක් වුණොත් ඉන්දියාවට වෙන්න පුළුවන්, නැගෙනහිර රටවල් වල වෙන්න පුළුවන්, බටහිර රටවල් වෙන්න පුළුවන්, අරාබි රටවල් වෙන්න, ඒ හැම වෙලඳ පොළටම මේ රටෙන් නිෂ්පාදනය කරන්න ඕනේ. අන්න ඒක තමයි ඒ ක්‍රියාමාර්ගය අනුව තමයි අපි චීනයත් එක්කත් කතා කරගෙන විශේෂයෙන් හම්බන්තොට විශාල අපනයන කලාපයක් හදන්නේ. දැන්ටමත් අර නියෝජ්‍ය ඇමතිතුමා කිව්වා වගේ සිමෙන්ති ෆැක්ටරියක් එහෙ හදනවා, ඒ වගේම හාබර් එක දියුණු වෙනවා, ඒ වගේම LNG ප්ලාන්ට් එකක් එනවා. ඒවාගේ බලාපොරොත්තුව කර්මාන්ත 300ක් 400ක් එහි පළපැදියම් වෙයි කියලා. නමුත් මම මේ ආණ්ඩුවට කියන්න ඕනේ ඒගොල්ලන්ට ඒක කරගන්න බෑ. අවුරුදු දෙකකට ඉස්සර තමයි මේක කරන්න තිබුණේ. එහෙට යනවා මෙහෙට යනවා අර ඇමතුමාට කියනවා මේ ඇමතුමාට කියනවා ලියුම් එහෙට යවනවා කිසිම වැඩක් කරගන්න බෑ. සම්බන්ධීකරණයක් නැහැ, නායකත්වයක් නැහැ. ඒ හින්දා අපි අවුරුදු දෙකක් තුනක් ආපස්සට ගිහිල්ලා තියෙනවා මේ අත්‍යවශ්‍ය වැඩවල. හම්බන්තොට වෙන්න පුළුවන්, නැත්තම් වෙන කොහෙ වුණත් දැන් කිව්වයි තිරිකුණා මල්ලේ අරම කිසිම දෙයක් තාම වෙලා නැහැ. පොළොවේ කිසිම දෙයක් වෙලා නැහැ. ඒ හින්දා නිකන් කතා කරලා වැඩක් නැහැ, ක්‍රියාශීලී වෙන්න ඕනේ. ඒ හින්දා මේ රටේ අද විශාල අර්බුදයක් තියෙනවා. මේ රට ගෙන්නන්න තියෙන බිල, ඒ මිල ප්‍රමාණය වැඩි, අපි පිටරටවල් වලට යවන දේවල් අඩුයි. ඒ සමබරතාවය අපි ඇති කරගන්න ඕනේ. සමබරතාවය ඇති කරගන්න පුළුවන් වෙන්නේ අපේ ඒ පිහිටීම හබ් එක හැටියට කර්මාන්ත ඉක්මනට දියුණු කරලා ඒවා වෙනඳන් කරන්න. ඒවා වෙනඳන් කරන්න තවම ක්‍රයක් නැහැ. දැන් අවසාන වශයෙන් මම කියන්න ඕනේ මේ කරාමු සහ කරුංක මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම අවුල් කරගත්ත ආණ්ඩුව. මොකද හේතුව මෙන්න මේකයි. ඇත්ත වශයෙන් ලංකාවයි ඉන්දියාවයි අතර ගිවිසුමක් තියෙනවා, වෙළඳ ගිවිසුමක්. ඒ අනුව ඉන්දියාව අපට සහනයක් දෙනවා. ඉතාම සුළු බද්දකට අපේ රටේ නිෂ්පාදනය වෙච්ච
කරුංකාගේ කාලය අවසානයි.
කරුංකා සහ ගම්මිරිස් මේ රටේ නිෂ්පාදනය කරන ඒවට විතරයි ඒ සහනය දෙන්නේ ඉන්දියාවේ. දැන් මොකද කරලා තියෙන්නේ? මේ මෑතක් වෙනකල් මේ රටේ ඔය මහලුකු කියන මිනිස්සු ගෙනාව කරුංකා ඉන්දුනීසියාවේ, ගෙනාව කරාම්බු ඉන්දුනීසියාවේ, ගෙනාව සාධිකා ඉන්දුනීසියාවේ, කරලා ලංකාවේ ඒකයි කියලා සීල් එක ගහලා ඉන්දියාවේ රේගුකාරයත් හොරගම් කරලා ඉන්දියාවේ ආණ්ඩුවටත් පොලේ වහලා මේක ලංකාවේ බාන්න හැටියට විකුණා. කරලා ලංකාවට දිමුණ සහනෙන් ඉන්දුනීසියාවෙන් ගෙනල්ලා, මැලේසියාවෙන් ගෙනල්ලා, වියට්නාමයෙන් ගෙනල්ලා ඒ සහනය මුං හොරගම් කරා. ඒ වෙලෙන්ද හොරගම් කරා. ඇයි මේ ආණ්ඩුවට හොයාගන්න බැරි? නිකම් මේ නීතිය වෙනස් කරලා මදි. ඇයි ඒගොල්ලන්ට අල්ලන්න බැරි? කරුංකා හොරු කවුද? කවුද ගම්මිරිස් හොරු? කවුද සාධිකා හොරු? ඇයි ඒගොල්ලෝ ඉන්දියාවේ සහයෝගය අරගෙන ඒ බලපත්‍ර තියෙනවා? ඇයි ඒගොල්ලන් හිර බාරයට ගන්න බැරි කියලා මම ප්‍රශ්න කරන්න කැමති. ඒක වංචාවක්. ඉන්දියාවටත් හොරකම් කරා, අප රටටත් හොරකම් කරා. කරලා ඒගොල්ලෝ පුද්ගලිකව මේ ද්විපාක්ෂික නීතියෙන් ප්‍රයෝජන අරගෙන සල්ලි හම්බ කරලා තියෙනවා. අපි ආණ්ඩුවට ප්‍රශංසා කරන්න ඕනේ. දැන් ඒක වෙනස් කරනවා. ඒක තමයි අද අපි සාකච්ඡා කරන්නේ. නමුත් ඉස්සර වෙච්ච වැඩේ හොයලා බලන්න අත්‍යවශ්‍යයි. ඒ හින්දා විශේෂයෙන් උඩරට ප්‍රදේශවල මේ බුලත් පුවක් නිෂ්පාදනය කරන ප්‍රදේශ, ඒ වගේම ගම්මිරිස් සාධිකා කරාමු නිෂ්පාදන ප්‍රදේශවල මිල වැඩි කරන්න එකම විදිය තමයි මේ දූෂණ නැවැත්වීමයි කියලා කියමින් මගේ වචන ස්වල්පය අවසන්.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු නාලක ප්‍රසාද් කොළොන්නගේ මන්ත්‍රීතුමා.
මූලාසනාරූඪ මන්ත්‍රීතුමීනි, අද විශේෂයෙන්ම ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. එකක් සනීපාරක්ෂක තුවා සඳහා සෙස්බදු පැන් ඉවත් කිරීම, අනිත් කාරණය පොලිප්‍රොප්ලීන් බෑග් සඳහා බදු පැනවීම. මම සනීපාරක්ෂක තුවා සඳහා සෙස්පදු ඉවත් කිරීම පිළිබඳ වැඩිය කතා කරන්න යන්නේ නැහැ. මම හිතනවා ඒ ගැන සොයලා බලලා අත්‍යවශ්‍ය නිසා ඒක කරන්න ඇති කියලා. නමුත් මගේ පුද්ගලික මතය, මේවා ලංකාවේ නිෂ්පාදනය කරන්න කර්මාන්තශාලා දැනටමත් තියෙනවා. ඒවා වැඩි දියුණු කිරීම සහ ඒ වගේ නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමෙන් මේ සනීපාරක්ෂකතුවා මිල අඩුවට අපේ ජනතාවට ලබා දීමට හැකියාව තිබෙනවා. ඒ වගේම විශේෂයෙන් මේ පොලිප්‍රොප්ලීන් බෑග්, මේවා විශේෂයෙන් පාවිච්චි කරන්නේ සහල් ඇසුරුමට, ඒ වගේම වී ඇසුරුමට, ඒ වගේම පොහොර ඇසුරුමට මෙවැනි කෘෂි ආර්ථිකයක් පදනම් වෙච්ච නිෂ්පාදනයක්. ඒ නිසා ලංකාව කෘෂි ආර්ථිකයක් එක්ක ගමන් කරන රටක් නිසා දේශීය ව්‍යාපාරිකයන් මම දන්නා තරමින් කර්මාන්තශාලා 12කට ආසන්න ප්‍රමාණයක් මේ රටේ ආරම්භ කරලා තිබුණා. මොකද ඒ කෘෂිකර්මාන්තය මත පදනම් වෙච්ච ආර්ථිකයක් තියෙන රටක් නිසා. එම ව්‍යාපාරිකයන් ඒ වගේ විශාල මුදලක් ආයෝජනය කරලා කටයුතු කරගෙන ගියා. පෞගේ කාලයේ ඩොලරේ මිල ඉහළ යාම නිසා විවිධ අනිකුත් බලපෑම් නිසා මෙම නිෂ්පාදන ලංකාවේ නිෂ්පාදනය කරනවට වඩා පිටරටින් නාණයනය කිරීම ලාභදායී තත්ත්වයකට පත් වෙලා තිබුණා. ඒ නිසා ගොඩක් ව්‍යාපාරිකයන් පෙළඹුණා මෙම නිෂ්පාදන මේ සහල් ඇසුරුම් සඳහා භාවිතා කරන බෑග් විදේශ රටවලින් ආනයනය කරන්න. අද මම විශේෂයෙන්ම කතාවක් කරන්න හිතුවේ මම මූලික වෙලා ආරම්භ කරපු කටයුතු කීපයක් තිබුණා. නමුත් ඒ කටයුතු වල සාර්ථක ප්‍රතිඵල නොතිබිච්ච නිසා වැඩිය කතා පවත්වන්න ගියෙත් නැහැ. අද දැන් එකින් එක ඒවා සාර්ථක වීගෙන යන බව පේනවා. අද මේ පොලිප්‍රොපිලීන් බෑග් කර්මාන්තය ආරක්ෂා කිරීමට මේ සෙස්බද්ධ පැනවීම එකෙන් එකක්. ඒ වගේම තමයි පෞගිය සතියේ සුළුහා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් ආරක්ෂා කිරීමට අවශ්‍ය සම්පකාර සමිති පිහිටවලා ඒ කටයුත්ත දැන් අවසන් වෙමින් යනවා. ඒ වගේ ප්‍රතිඵල අපිට ඉදිරි කාලයේදී ලබා ගන්න ලැබෙයි. මේ විශේෂයෙන් මේ බෑග් නිෂ්පාදනය ගත්තහම මේ කර්මාන්ත ශාලා 12 කම්කරුවන් විවිධ මට්ටමේ වෘත්තිකයන් 6000කට වැඩි ප්‍රමාණයක් ලංකාවේ රැකියා කරන කර්මාන්ත ශාලා. ඉතින් මේවා ආරක්ෂා කිරීම රජයේ වක්කීමක්. මේ පිළිබඳ අපි දිගින් දිගට කතා කරලා අද විශේෂයෙන් මේකේ කිලෝ එකට රුපියල් 50ක් හෝ 125ක බද්දක් පනවලා තියෙනවා. මම විශ්වාස කරන්නේ මේකෙන්ම මේ ව්‍යාපාරය ආරක්ෂා වෙයි කියලා. මොකද අපි දන්නවා අද මේ ආනයන ශේෂ්ත්‍රයේ විශාල මාෆියාවක් ක්‍රියාත්මක වෙන යුගයක්. මොකද දැන් මේ බද්ද දාපු ගමන් ආනයනය කරන පුද්ගලයෝ කරන්නේ මේකේ මිල අඩු කරලා පෙන්නනවා. එහෙම නැත්නම් අන්ඩර් වැලියු කරලා. ඒ අඩු මිලට පෙන්නපුවාම ඒ මත තමයි බදු වැටෙන්නේ. ඒ බද්ද ගෙවලා ගෙනාවත් ඒ ඇයට දේශීය කර්මාන්තකරුවාගේ නිෂ්පාදනයට වඩා අඩු මිලකට මේක විකුණන්න ලැබෙනවා. ඒ නිසා විශේෂයෙන් මම අද මේ අවස්ථාවේ කියන්න කැමති අපේ රේගු දෙපාර්තමේන්තුව මීට වඩා අවධියෙන් මේවා ගැන කටයුතු කරන්න ඕනේ. මොකද මෙම පොලිප්‍රොපිලීන් බෑග් කිව්වහම පොලිප්‍රොපිලීන් කියන අමුද්‍රව්‍ය ලෝකේ පුරාම එකම මිලකට පවතින්නේ. මහා පරිමාණ සමාගම් 7කින් 8කින් තමයි මුළු ලෝකෙටම මේ නිෂ්පාදනය හදන්නේ. මේවා අන්ඩර් වැලියු කරන්න පුළුවන් නිෂ්පාදනයක් නෙවෙයි. ඒවා බොහොම ලොකු කම්පැනි විසින් පාලනය කරන ඒවා නියමිත එක මිලකට තමයි ලෝකේ පුරාම තියෙන්නේ. ඒ රෝ මෙටීරියල් එහෙම නැත්නම් අමුද්‍රව්‍ය මිල මේ වෙනකොට ඩොලර් 1250ක් පමණ වෙනවා ටොන් එක. හැබැයි අපි දැක්කා පෞගිය සති දෙක තුන ඇතුළෙත් ලංකාවට ආනයනය කරලා තිබ්බා නිෂ්පාදනය කරපු බෑග් පොලිප්‍රොපිලීන් අරගෙන ඒවයි නිෂ්පාදනය කරපු බෑග් ටොන් එක මිල ඩොලර් 580යි. රෝ මෙටීරියල් ලෝකවෙන්ද පොලේ 1250යි, නිෂ්පාදනය කරපුවා 580යි. 580ට ඩියුටි එක ගහලා එළියට දාලා තියෙනවා. ඉතින් මේම ගියොත් එහෙම නැවතත් මේක තව අර්බුදයකට යන එක වෙන්නේ. මේකට විශේෂයෙන් මම හිතනවා රේගු දෙපාර්තමේන්තුවේ මේවා පිළිබඳ අත්දැකීම් තියන අය ඇති. මේවා කොලේ වහලා දිගින් දිගට ගෙන්නන්න පුළුවන් හැකියාවක් නැහැ. ඒ අය පොඩ්ඩක් අවධානය යොමු කරලා මේ ව්‍යාපාර ආරක්ෂා කරන්න කටයුතු කරන්න ඕනේ. මොකද මේ බෑග් ව්‍යාපාරය පමණක් නෙවෙයි මේ වගේම අනිකුත් නිෂ්පාදන වලටත් මේක බලපානවා. හැම දෙයකටම මේ විදියට අද නියමිත වටිනාකම පෙන්වලා නෙවෙයි අපේ රටේ රේගුවෙන් මේ ගොඩක් නිෂ්පාදන එළියට එන්නේ. ඔය වගේම ගත්තොත් අනිකුත් අමතර කොටස් ගෙන්නන ඒවා මේ හැම ව්‍යාපාරයක් ආශ්‍රිතවම අද රජය සාධාරණයට කියලා ටැක්ස් බදු දාන ප්‍රමාණයක් තියෙනවා. ඒ බදු ප්‍රමාණය කවර් වෙන්න ආනයනකරුවන් කරන්නේ ඒ මිල අඩු කරලා පෙන්නලා රේගුවෙන් එළියට ගන්න එක. මේක විශේෂයෙන් කියන්න ඕනේ දැන් මේ පනවපු බදු ප්‍රමාණය ගත්තහම මේ රටේ ඉන්න කර්මාන්තකරුවන් මේ නිෂ්පාදනය කරන්න මේවට නූල් හදන්න ඕනේ, මේවා වියන්න ඕනේ, ඊළඟට ඒවා මුද්‍රණය කරන්න ඕනේ. මේ සඳහා විශාල ප්‍රොසෙස් එකක් කාර්යාවලියක් තියෙනවා. ඒ සියල්ල කරනකොට ඒව සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ගේන්න වෙන්නේ ඉන්දියාවෙන්, චීනය වගේ රටවල් වලින්. ඒවට අවශ්‍ය අනිකුත් අමුද්‍රව්‍ය ගේන්නෙත් ඉන්දියාව, චීනය වගේ රටවල් වලින්. ඉතින් මේ අමුද්‍රව්‍ය යන්ත්‍ර උපකරණ එවැනි රටවලින් ගෙනල්ලා මේ රටේ නිෂ්පාදනයක් කරලා ජාත්‍යන්තර වෙළඳ පොලේ තියෙන නිෂ්පාදනත් එක්ක තරඟ කරනවා කියන එක ලොකු අභියෝගයක්. මේකෙදි තමයි අපි රජයේ විදියට මැදිහත් වෙන්න ඕනේ. එක්කෝ මේවා මේ කර්මාන්ත දියුණු කරන්න මෙවැනි දේවල් ආනයන අධෛර්යමත් කරලා බදු පනවලා මේ වගේ කටයුතු කරන්න ඕනේ. එහෙම නැත්තම් මේ ව්‍යාපාර එක්කෝ රටේ ආරම්භ කරන්න දෙන්නේ නැතුව ඉන්න ඕනේ. දැන් ව්‍යාපාරිකයෝ ණය අරගෙන මිලියන ගණන් ණය වෙලා ව්‍යාපාර කරපුවාම ඒ සඳහා විකල්ප නිෂ්පාදන වෙනත් ආකාරයකින් රටතුළට එනවනම් අර ව්‍යාපාර වලට ණය ගෙවා ගන්න බැරි වෙනවා. ඒ වගේම ඒ ව්‍යාපාර හරහා ජීවත් වෙන විශාල පිරිසක් අපහසුතාවයට පත් වෙනවා. ඉතින් මේ අද විශේෂයෙන් අපි මේක වසර දෙකක් පමණ කතා කරලා අද වෙනකොට මේ ජාත්‍යන්තර වෙළඳකටු අමාත්‍යතුමා මලික් සමරවික්‍රමතුමාත් විශේෂයෙන් මම නලින් මණ්ඩාර නියෝජ්‍ය අමාත්‍යතුමාටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ සඳහා මැදිහත් වීම පිළිබඳ. ඒ වගේම මුදල් අමාත්‍යංශෙත් අපි කවුගේ කාලේ කතා කරනකොට සමහර නිලධාරීන් මේ පිළිබඳ බොහොම ඍණාත්මකව බැලුවා. හැබැයි සමහර නිලධාරීන් මේ පිළිබඳ බොහොම ධනාත්මකව බැලලා මේ සඳහා බොහොම සහයෝගයක් දීලා මේ ව්‍යාපාර ආරක්ෂා කරන්න මේ කටයුත්ත ඉදිරියට ගෙනියන්න ගොඩක් උදව් උපකාර තමන්ගේ රාජකාරී මට්ටමිනුත් එහාට ගිහිල්ලා කටයුතු කරපු නිලධාරීන් ඉන්නවා. මම නම් කියන්න යන්නේ නැහැ. නමුත් ඒ නිලධාරීන්ට අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ දේශීය ව්‍යාපාරිකයන් රැකගන්න මෙවැනි දේවල් වලට උදව් උපකාර කිරීම පිළිබඳ. ඒ වගේම අද මේ බදු ප්‍රමාණ පැනවීම මුදල් අමාත්‍යංශයෙන් සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශයෙන් ඒ අවශ්‍ය නීති ප්‍රතිපාදන සැකසුවත් නැවත නැවතත් කියන්න තියෙන්නේ මේ පිළිබඳ විශේෂයෙන්ම ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට තමයි වැඩි වගකීමක් තියෙන්නේ මෙය හරියට වෙනවද කියලා කියන එක. මොකද අපි පහුගිය කාලේ දැක්කා මේ නිෂ්පාදන විවිධ ආයතන විසින් විවිධ කේතාංක HS කෝඩ් පාවිච්චි කරලා ගෙනාපු අවස්ථා අපි දැක්කා. සමහර අය මේවා රෙදි කියලා ෆැබ්‍රික් මේ කියලා ගෙනල්ලා මේ රටේ ආපහු ඒ බෑග් වෙළඳ පොළට නිකුත් කරා. එවැනි දේවල් විශේෂයෙන්ම සොයා බලලා ඒ සඳහා අධික දඩ පනවලා හරි ඒක අධෛර්යමත් කරන්න කටයුතු කරන්න ඕනේ. ඒ වගේම නැවත නැවතත් මෙම කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා සහයෝගය ලබා දුන්න මුදල් අමාත්‍යතුමාටත්, ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යතුමාටත් මේ කර්මාන්ත රැක ගැනීමට අද මේ පනව බද්ධ පිළිමද ස්තුතිවන්ත වෙමින් අනෙකුත් ව්‍යාපාරවලටත් මේ වගේම එකින් එක අවධානයෙන් ඉඳලා විශේෂයෙන් අපි හැම වෙලාවෙම කියනවා දේශීය කර්මාන්ත ආරක්ෂා කරන්න ඕනේ, විදේශ විනිමය ලබා ගන්න ඕනේ, ඒ වගේම රැකියා නිෂ්පාදනය කරන්න ඇතිකරන්න කර්මාන්ත ඇති කරන්න ඕනේ කියනවා. නමුත් කොච්චර ප්‍රතිපත්ති හදලා ඒවා ක්‍රියාත්මක කරන්න ගියත් සමහර ආයතනත් එක්ක මේවා ක්‍රියාත්මක කරන්න ගියාම විවිධ ගැටලු බාධක එනවා. කාල වේලාව තියෙන නිසා විශේෂයෙන් මට තිබ්බ අත්දැකීමක් එක්ක තව එක කතාවකුත් කියලා මම කතාව අවසන් කරන්න හිතුවා. මම පාර්ලිමේන්තුවට එන්න ඉස්සෙල්ලා ව්‍යාපාරිකෙක් විදියට කටයුතු කරනකොට මම ගියා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයට. ඉන්දියානු ජාතිකයෙක් එක්ක ව්‍යාපාරයක් ආරම්භ කරන්න අවශ්‍ය උපදෙස් ගන්න. ඒ ව්‍යාපාරික මහත්තයත් එක්ක අපි එතන ගිහිල්ලා මේක කරන්නේ කොහොමද, ලියාපදිංචි වෙන්නේ කොහොමද කියලා අහපුවාම එතන ඉන්න නිලධාරියෙක් උපදෙස් දුන්නා දවල් කෑම වෙලාවේදී එළියේදී හම්බෙමු කියලා. එළියට ගිහිල්ලා කෑම වෙලාවේදී හම්බෙලා කෑම කාලා අහපව් කිව්වා හවස 4ට එන්න යා ඔෆ් වෙලා එනකොට ඉතුරු ටික කියලා දෙන්නම් කියලා. එයා එකන් ගියා එයාගේ මිත්‍රයෙක් ගාවට. ඒ මිත්‍රයා ව්‍යාපෘති වාර්තාව හැදුවොත් තමයි ඒක අනුමත කරගන්න පුළුවන් නේ කිව්වා. ඒ සඳහා මේ මිත්‍රයාගේ සමාගමෙන් ඉල්ලන ලක්ෂ 6ක මුදලා. ඊට පස්සේ ආපහු හවස ගිහිල්ලා ආය හෝටලයකට ගිහිල්ලා හොඳට කෑම කාලා ආය කතා කරනවා මේ කොහොමද කරන්නේ කියලා. අර ඉන්දියානු ජාතිකයා මේ වැඩපිළිවෙල දිහා බලන් ඉත මේක තව අදියරෙන් අදියර ගොඩක් දේවල් මේ අතර සිද්ධ වුණා. නමුත් මෙතන ඒවා කියන්න බෑ. ඒ එමෙනි දේවල් කියලා අන්තිමට ඒ ඉන්දියානු ජාතිකයා ඒ ව්‍යාපාරය කරන එක අතහැරලා දාලා ලංකාවෙන් එදා රෑම පිටත් වෙලා යන්න ගියා. ඉතින් මේ මම මේම කිව්වේ විශේෂයෙන්ම අපි අපේ රටට ආයෝජන අවශ්‍ය මොහොතක්, ඒ වගේම අපේ රටේ තියෙන ව්‍යාපාර ආරක්ෂක කර ගැනීමට අවශ්‍ය මොහොතක්. මේ සඳහා සියලු දෙනා විශේෂයෙන් ඒත් අදාළ අමාත්‍යවරු ඒ අමාත්‍යංශ වලින් සියලු දෙනා මීට වඩා මේ පිළිබඳ සැලකිලිමත් වෙලා කටයුතු කරයි කියලා විශ්වාස කරමින් අද මේ කටයුත්ත කිරීම පිළිබඳ ඒ අමාත්‍යවරුන්ට ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරමි.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා.
වලසනේ සභාපතිතුමනි, මම මාතෘකාව කතා කරන්න කලින් අපේ මිත්‍ර නාලක මන්ත්‍රීතුමාගේ කතාව අහගෙන හිටියා. එතුමා ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් හැටියට විදේශ ආයෝජන මණ්ඩලයට ගිහිල්ලා විදේශිකයෙකුට ආයෝජනයක් කරන්න කටයුතු කිරීමේදී එතුමා මුණ දුන්න කාරණයක් ගැන කිව්වා. වෙන්නේ ඉස්සල්ලා සමාවෙන් ඉල්ලාස් කරගන්නවා. ඔබතුමා ආයෝජකයෙක් හැටියට ආයෝජක මණ්ඩලයට ගිහිල්ලා විදේශ ආයෝජකයෙක් සමග සාකච්ඡා කිරීමේදී ඔබතුමා මුණ දුන්න කාරණයක් ගැන කිව්වා. දැන් ඔබතුමා මේක විදේශ ආයෝජන මණ්ඩලයේ තියෙන බරපතල ප්‍රශ්නයක් ගරු මන්ත්‍රීතුමා. ඒ විතරක් නෙමෙයි, විදේශ ආයෝජකයේ ආයෝජන ගෙනාවපුවම විදේශ ආයෝජන මණ්ඩලයේ ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරුත් සල්ලි ඉල්ලනවා. අපි දැක්ක පහුගිය කාලේ මාධ්‍ය දිගින් දිගටම පෙන්නනවා විදේශ ආයෝජන ගේනකොට ඔය විදිහටම ඇමතිතුමා නියෝජ්‍ය ඇමතිතුමාත් වෙනම හෝටල් වලට එන්න කියනවා. මන්ත්‍රීතුමා, සාමාන්‍යයෙන් අපි වගේ රටකට විදේශ ආයෝජන නැතුව බෑ. ද තමුණාංශලාගේ ආණ්ඩුව මේ වෙනකොට ගෙනෙලා තියෙන ආයෝජන ගන්න. තමුණාංශලාගේ ආණ්ඩුව මොනතරම් ආයෝජන ගෙනෙලා තියෙනවද කියලා බලන්න. මේ රටට මේ වෙනකොට ඇවිල්ලා තියෙන සියලු ආයෝජන මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව කාලේ ආරම්භ කරපු විදේශ ව්‍යාපෘති පමණයි. අපිට කියන්න තමුණාංශලාගේ කාලේ ආපු අලුත් ව්‍යාපෘති. අපිට කියන්න තමුණාංශලාගේ කාලේ ආපු අලුත් ආයෝජන. තමුණාංශලා ලොකුවට කෑ ගහලා ෆොක්ස්කන් ෆැක්ටරියක් ගෙනාවා. මුළු රටටම බෙර ගැහුවා. ගෙනලා ෆොක්ස්කන් එකක් ගෙනාවා. ඊළඟට ටයර් ෆැක්ටරියක් ගෙනාවා. අන්තිමට මොකද්ද හම්බුනේ? තමුණාංශලාගේ කාලේ කිසිම ආයෝජනයක් ආවේ නැහැ. ඇයි ආයෝජන එන්නේ නැත්තේ? පළවෙනි එක තමයි ආයෝජකයට ඔබේ ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් නැහැ. ආයෝජකෙක් රටක ආයෝජනය කරන්නේ නැහැ රජය ගැන රට ගැන විශ්වාසයක් නැත්තම්. ඒ නිසා මුලින්ම මේ ආණ්ඩුව ගැන මේ රට ගැන ආයෝජකයට විශ්වාසය නැති වෙලා තියෙනවා. ඒ තමයි මූලිකවම මේ ආයෝජනන මේ රටට නොවෙන්න මූලික හේතුව. දෙවෙනි එක, ආයෝජන එනකොට ඇමතිවරයා නියෝජ්‍ය ඇමතිවරයා ඇමතියත් වෙලා කොමිෂන් ඉල්ලනවා. එතකොට කොහමද ආයෝජන එන්නේ? දවබතුමා කියනවා නිලධාරී එළියට ගිහිල්ලා කතා කරනවා නම් ප්‍රොජෙක්ට් රිපෝට් හදන්න කියලා. ඇමතිතුමා කතා කරනවා නම් මේවට සමාගම් වලට කොමිෂන් දෙන්න කියලා. එතකොට කොහමද මේ රටේ විදේශ ආයෝජන එන්නේ? ඉතින් ඒ නිසා ඔබතුමාලගේ ආණ්ඩුවේ අසාර්ථකභාවයට මූලික කාරණයක් මේක. තමුනාසෙලා 2015 ඉඳලා මේ වෙනකොට ඇවිල්ලා තියෙන විදේශ ආයෝජන බලන්න. ඒ විදේශ ආයෝජන වලින් 99%ක් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ ආණ්ඩුවේ අස්සම් කරපු කිවිසුම්. පෝට් සිටි ව්‍යාපෘතිය, ශැන්ඩ්‍රිලා ව්‍යාපෘතිය, ඒ වගේ අස්සම් කරපු කිවිසුම් ඇටියට අමතරව තමුනාසෙලට බැරි වෙලා තියෙනවා මේ කාලය තුල කිසිම ආයෝජනයක් ගේන්න. ඒකෙන් අදහස් කරන්නේ ඔබතුමාලගේ ආණ්ඩුව කෙරෙහි ආයෝජකයන්ට විශ්වාසයක් නැහැ. ඒ නිසා පළමුවෙන්ම ආයෝජන ගේන්න කලින් ආයෝජන මණ්ඩලය හදන්න කලින් රජයේ කෙරෙහි විශ්වාසය ඇති කරගන්න ඕනේ කියන එක අපේ නාලක මන්ත්‍රීවරයා මම මුලින්ම මතක් කරන්න කැමතියි. කුලසෙන සභාපතිතුමනි, මගේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ අද ආනයන අපනයන සංවර්ධන පනතේ යටතේ මේ නියෝගයන් කීපයක් ඉදිරිපත් කරන වෙලාවේ මම ජීවත් වෙන මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ වැඩි වශයෙන් ජීවත් වෙන සුළු අපනයන ගොවීන්ගේ ප්‍රශ්නයක් කෙරෙහි මගේ අවධානය යොමු කරනවා. ඔබතුමියට කියන්න ඕනේ මහනුවර දිස්ත්‍රික්කයේ පමණක් සුළු අපනයන භෝගවලින් ජීවත් වෙන පවුල් ලක්ෂ 4ක් ඉන්නවා. ලංකාවේ ගත්තාම ලක්ෂ 12කට ආසන්න ප්‍රමාණයක් සුළු අපනයන භෝග ගොවීන් හැටියට ජීවත් වෙනවා. ද මධ්‍යම පළාතේ ගත්තාම මධ්‍යම පළාතේ ජීවත් වෙන පවුල් වලින් 60ක් නැත්නම් 70ක් මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ ජීවත් වෙන්නේ තේ සහ සුළු අපනයන භෝග. මේවට ලැබෙන මිලින් තමයි ජීවත් වෙන්නේ. දලුවලට ලැබෙන මිල, ඒ වගේම ගම්මිරිස් කුරුදු වලට ලැබෙන මිල, ඒ වගේම කරාඹු වලට ලැබෙන මිල, මේ වගේන් තමයි ගරු ඇමතිතුමිය මේ ගරු සභාපතිතුමියනි මේ ගොවියෝ ජීවත් වෙන්නේ. දැන් අද බලන්න පෞගේ කාලේ අපේ ආණ්ඩුව කාලේ නාලක මන්ත්‍රීතුමා කරාඹු කිලෝ එකක් රුපියල් 2200යි. අද වෙනකොට කරාඹු කිලෝ එක රුපියල් 1050යි. ගම්මිරිස් කිලෝ එකක් රුපියල් 1050ට අපේ කාලේ දුන්නේ. අද රුපියල් 550යි. සාධික කිලෝ එක රුපියල් 1000යි. අද රුපියල් 550යි. එනසල් කිලෝ එක 7000යි. අද 1600යි. කෝපි කිලෝ එක රුපියල් 1000ට තිබ්බේ. අද රුපියල් 500යි. ඒ නිසා මේ විදියට සියලුම සුළු අපනයන භෝගවල මිල බහලා තියෙනවා. දැන් මේ මදිවට තමුනාන්සෙලා දැන් මේ පවුල් ලක්ෂ 12ක් ජීවත් වෙන සුළු අපනයන භෝග හිමියගේ ඔහුට හොඳ මිලක් ලබා දෙනවා වෙනුවට අද මොනවද වෙලා තියෙන්නේ තමුනාන්සෙලාගේ ආණ්ඩුව කාලේ? තමුනාන්සෙලාගේ ආණ්ඩුව කාලේ ඇමතිවරයෙක් සහ ව්‍යාපාරිකයෙක් මේකෙන් ජීවත් වෙනවා. පවුල් ලක්ෂ 12ක් පාරට දාලා ඇමතිවරයෙක් සහ ව්‍යාපාරිකයෙක් මේකෙන් ජීවත් වෙනවා. ඔබතුමිය දන්නවා පවුගේ කාලේ අස්සම් කරපු කිවිසුමක් තියෙනවා, සප්තා කියන කිවිසුම. මේ සප්තා කිවිසුම හරහා ඉන්දියාවට භාණ්ඩ ලයිස්තුවක් තියෙනවා, බදු රහිතව අපනයනය කරන්න පුළුවන්. මේ භාණ්ඩ ලයිස්තුව ඇතුලේ දැන් අපි ගත්තොත් උදාහරණයක් ගත්තොත් ඉන්දුනීසියාවට අවස්ථාවක් නැහැ. ඉන්දුනීසියාවට අවස්ථාවක් නැහැ ඉන්දියාවට මේ භාණ්ඩ අපනයනය කරන්න. දැන් එයා මොකද කරන්නේ? ලංකාවට ගෙනෙල්ලා වැලිවල කරනවයි කියලා දාලා කියලා ඉවර වෙලා ආපහු ඉන්දියාවට යවනවා. දැන් වියට්නාමේ දෙන ගම්මිරිස් ටික ලංකාවට ගෙනෙල්ලා වරායේ තියලා ඒක යවනවා ඉන්දියාවට. දැන් ඔබතුමිය දැක්ක පහුගේ කාලේ හැම ඔබතුමාලා දන්නවා කරුණකා වංචාව කෝටි ගණන් අපේ රටට අහිමි වෙච්ච අපිට අහි වුණ විශාල බදු ප්‍රමාණයක් මේ කරුණකා ආපනයනය කිරීමෙන් ගරු සභාපතිතුමියනි. මේක පිටිපස්සේ ඉන්න දේශපාලන අධිකාරිය, මේක පිටිපස්සේ ඉන්න එක ව්‍යාපාරිකයෙක්. දැන් ඊළඟට ඔබතුමියට කියන්න ඕනේ ගම්මිරිස් දැන් ප්‍රතිආපනයනය කිරීමේ වැඩපිළිවෙල සභාපතිතුමියනි. දැන් ගම්මිරිස් වියට්නාමෙන් ගෙනෙල්ලා මේ වියට්නාමෙන් ගෙනාවම ලංකාවේ වාණිජ අමාත්‍යාංශයෙන් දෙනවා මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා ගහලා. ඉන්දියාවට යවන්න බෑ ලංකාවේ භාණ්ඩයක් නෝනොත්. ඒකේ මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා ගැහුවම තමයි එයාට අවස්ථාව ලැබෙන්නේ ඉන්දියාවට ගෙනියන්න. ඒතර වියට්නාමෙන් ගෙනෙල්ලා මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා ගහලා ඉන්දියාවට අපනයනය කරනවා. ඒකෙන් හම්බ කරගන්නේ ඇමතිවරයෙකුයි එක ව්‍යාපාරිකයෙක් පමණයි. දැන් මේ ඊයේ පෙරේද අපි දැක්ක දුම්කොළ කන්ටේනර් ගානක් අහුණා, ගම්මිරිස් අහුණා, කරුණක අහුණා. මේ විශාල වංකොල්ලේ පිටිපස්සෙ ඉන්නේ තමුනාසලගේ ආණ්ඩුව ඇමතිවරයෙක්. තමුනාසලගේ ආණ්ඩුව ඇමතිවරයෙක්ගේ හිතවතෙක්, ඥාතියෙක්. දැන් බලන්න ඇමතිවරයෙක් එහෙම නැත්නම් ව්‍යාපාරිකෙක් සතුරු කරන්න ගිහිල්ලා මේ දෙන්නෙක්ට හම්බ කරගන්න දීලා දැන් බලන්න වෙලා තියෙන විනාශය. පවුල් ලක්ෂ 12කට ගම්මිරිස් වලට තියෙන මිල වැටිලා. ඇයි දැන් අපි වියට්නාමේ තියෙන ගම්මිරිස් ගෙනලා ඉන්දියාවට දුන්නාම ඉන්දියාවේ මාකට් එකට ලංකාවේ ගම්මිරිස් ගන්න අවස්ථාවක් නැහැ? අපේ රටේ ව්‍යාපාරිකයාගේ ගම්මිරිස් එක ඉන්දියාවට යන්න අපට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අපි කරන්නේ වියට්නාමේ ගම්මිරිස් එක හෙට විකුණනවා. ඒතර වෙළඳ පොළ හැරුණාට පස්සේ අපේ ගම්මිරිස් එක විකුණ ගන්න බෑ. අපේ කරාඹු ටික විකුණ ගන්න බෑ. අපේ එනසල් ටික විකුණ ගන්න බෑ. අපේ කරදමුංගු ටික විකුණ ගන්න බෑ. අපේ කෝපි ටික විකුණ ගන්න බෑ. ඒ නිසා මේ මහා වංචාවක් වෙන නිසා මුලස්සනේ සභාපතිතුමියනි සුළු අපනයන බෝගහුවියට විශාල අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. පදන ලංකාවේ ගත්තොත් හැම පළාතකම කොළඹ හැරෙන්න කොළඹ ගත්තත් බස්නාහිර පළාතේ කළුතර ගම්පහ දිස්ත්‍රික්කවල මේ සුළු අපනයන බෝග තියෙනවා. කෑගල්ල දිස්ත්‍රික්කේ ගත්තාම මාතලේ ගත්තාම නුවරළිය ගත්තාම රත්නපුරේ මේ හැම දිස්ත්‍රික්කයකම සුළු අපනයන බෝග වලින් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඔබතුමිය දන්නවා අද මිනිස්සුන්ගේ ජීවත් වෙන්න අමාරුයි. හැබැයි මේ මිනිස්සුන්ට ජීවත් වෙන අමාරුවට යම් දායකත්වයක් ලැබෙන්නේ තමන්ගේ වත්තේ තියෙන සුළු අපනයන බෝග ටික අවුරුද්දකට සැරයක් කරාඹු ටික කඩලා විකුණනවා, අවුරුද්දකට සැරයක් ගම්මිරිස්සෙක් කඩලා විකුණනවා, අවුරුද්දකට සැරයක් එනසල් ටික කඩලා විකුණනවා, අවුරුද්දකට සැරයක් කෝපි ටික කඩලා විකුණනවා. මේ වගේ යම් ආදායමක් ලැබෙනවා. මොකද සභාපතිතුමනි මමත් දන්නවා මගේ පියත් කුඩා තේවතු හිමියෙක්. ඒ නිසා අපිත් කුඩා මේ ශේෂ්ත්‍රය පිළිබඳ අපි හොඳට දන්නවා. මේ සුළු අපනයන බෝග වගාව කරන මිනිස්සු අපි. මොකද අපේ තියෙන වතුවලම අපි සුළු අපනයන බෝග වගා කරනවා. අපි දළු කඩනවට අමතරව හැම මාසයකටම සැරයක් අපි එනසල් ටිකක් විකුණලා ආදායමක් ගන්නවා. ඒ වගේම අපිට හැමදාම ගම්මිරිසිකුන්ලා අපි ආදායමක් ගන්නවා. අපි කරාමිකුන්ලා ආදායමක් ගන්නවා. අදේ සියලු ශ්‍රේෂ්ඨයන් වෙහිලා තියෙනවා. අද තේවලට මිලක් තිබුණට වැඩක් නැහැ. ආණ්ඩුව පොහොර සහනාධාරේ කපලා ඒ නිසා අද රුපියල් 82කට දළු කිලෝ එක ගියාට අද කුඩා තේවතු හිමියට සේවකයාට පඩි දීලා පොහොර ටික දාලා ගත්තහම අද කුඩා තේවතු හිමියට ජීවත් වෙන්න දළු වලින් ලාභයක් නැහැ. අමතරාපු ගම්මිරිස් වලින් ලාභයක් නැහැ. අමතරාපු කරාඹු වලින් ලාභයක් නැහැ. ඒ නිසා අමතරාපු එනසල් වලින් ලාභයක් නැහැ. ඒ නිසා අද කුඩා තේවතු හිමියාසා සුළු අපනයන බෝග මේ කෘෂි කර්මාන්තයට සම්බන්ධ සියලු දෙනා බරපතල කඩාවැටීමක් සිදු වෙලා තියෙනවා සභාපතිතුමනි. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා අපි ආණ්ඩුවේ කාටද කියන්නේ? ආණ්ඩුවේ ඇමතිවරයත් නැහැ. ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයත් නැහැ. කාටද මේවා කියන්නේ? මේ දුක කාටද කියන්නේ සභාපතිතුමනි? පළවෙනි පෙළේ එක ඇමතිවරයෙක් නැහැ. අර රංජන් මහත්තයා කිව්වා කියලා කෝකෙන් ගහලාද දන්නේ ඇමතිවරු ටික. එක ඇමතිවරයෙක් නැහැ පළවෙනි පෙළේ. විෂයභාර ඇමතිවරයෙක් නැහැ. විෂයභාර නියෝජ්‍ය ඇමතිවරයෙක් නැහැ. බොක්ස් එක බැලුවොත් නිලධාරි නැහැ. කාටද අපි කතා කරන්නේ? අඩු ගන්න බලන්න ආනයන අපනයන දෙපාර්තමේන්තුවේ හැල නිලධාරි මේ බොක්ස් එකේ ඉන්නවද කියලා. අපිට පේන තෙක්මානක නැහැ. ඒ අදාළ නිලධාරි අමාත්‍යංශයේ ලේකම් ඉන්නවද කියලා අහන්න. අමාත්‍යංශයේ ලේකම්වරයා මේ පත් කරන නිලධාරි මේව අහගෙන ඉන්න නැහැ. මොකද මේක ඇතුලේ මහා වංචාවක් වෙනවා. මේ සියලු දෙනාට මේකේ කුට්ටි යනවා. මේ සියලු දෙනාට කොමිස් යනවා. ඒ නිසා මේ පිළිබඳ කවුරුත් කතා කරන්නේ නැහැ. හැබැයි හොඳට මතක තියාගන්න. ඔබතුමාලා හොඳට මතක තියාගන්න පවුල් ලක්ෂ 12ක් මේ සුළු අපනයන භෝග වලින් ජීවත් වෙනවා. මේ පවුල් ලක්ෂ 12 ඇතුලේ තමුණාන්සේලට ඡන්ද ලක්ෂ 45ක් තියෙනවා. ඔබතුමාලගේ ඡන්දදායකයෝ මේකේ පුද්ගලයන් හැටියට ගත්තොත් විශාල පිරිසක් ඉන්නවා. ඉතින් ඒ නිසා මේ අසාධාරණයට තමුණාන්සේලගේ ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනේ. ඒ නිසා කරුණාකරලා මේ සප්තා මුවාවෙන් මේ සප්තා ගිවිසුමට මුවා වෙලා වියට්නාමෙන් ගෙන මේ මහා වංචාව මේඩින් ශ්‍රී ලංකා කියලා ගහලා දැන් වැලියු වල ටැක්ස් එකක් ගහනවා නම් සභාපතිතුමනි අපි ගාව වෙයාහවුස් එකක් තියෙන්න ඕනේ. ඒ අඩු ගානේ කී වැඩ කර සේවකෝ පිරිසක් අඩු ගානේ මේ වියට්නාමෙන් යන එකේ රටට කිසිම වැඩක් නැහැ. අඩු ගානේ අපේ රටට බදු හම් වෙන්නෙත් නැහැ. රටට සතභාග ආදායමක් නැහැ. අඩු ගානේ ඒ ගේන එකෙන් රටට බද්දක් අය වෙනවා නම් බදු මුදලක් අය වෙනවා නම් රටට ඒක කමක් නැහැ කියන්න පුළුවන්. සතභාග බද්දක් අය වෙන්නෙත් නැහැ. අපේ ගොවියට මිලක් හම් වෙන්නෙත් නැහැ. මේ මහා වංචාව පිටිපස්සේ මේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් සහ ඇමතිවරයෙක්ගේ ඥාතික තමයි මේක පිටිපස්සේ කටයුතු කරන්නේ. ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි මේ සම්බන්ධයෙන් ආණ්ඩුව වහාම කඩිනමින් මැදිහත් වෙලා මේ ප්‍රතිආපනයනය කරන මේ භාණ්ඩ මේ සියල්ල නවත්තලා මේ රටේ සුළු අපනයන භෝග ගොවියට තමන්ගේ භාණ්ඩ ඉන්දියාවට යවලා හොඳ මිලක් ලබාගෙන ඒ සුළු අපනයන භෝග ගොවියාගේ ආර්ථිකය නගා සිටීම සඳහා යම් වැඩපිළිවෙලක් ආණ්ඩුව ක්‍රියාත්මක කළ යුතුයි කියන එක මම විශ්වාස කරනවා. මගේ ළඟ තියෙනවා පහුගිය කාලයේ පුරා ලංකාවෙන් සුළු අපනයන භෝග අපනයනය කළ ප්‍රමාණය සහ වටිනාකම මම මේ ලේඛනයත් හැන්සත් ගත කරනවා කරු සභාපතිතුමනි. මට වෙලාව නැහැ කියන්න. දැන් බැලුවාම දිගින් දිගට ඒ ප්‍රමාණය අපේ රටින් ගිය ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. දැන් බොහෝ වෙලාවට ගත්තාම ප්‍රතිආනයනය කරව ප්‍රමාණය තමයි වැඩියක්ම ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ සුළු අපනයන ගොවියගේ භාණ්ඩේ නෙවෙයි ඉන්දියාවට යන්නේ. අපි ඉන්දියාවත් එක්ක මේක අස්සම් කරේ. ඉන්දියාව අපට මේ සහනය දුන්නේ අපේ රටේ ගොවියට. ගොවියා දිරිමත් කරන්න ඔහුට හොඳ මිලක් ලබා දෙන්න හොඳ චේතනාවෙන් දුන්නේ. නමුත් මේකට අතරමැදි අපිට ආරංචි වුණා මේ මෑත කාලයේ කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් අරගෙන. දැන් මේ වෙනකොට මේක අමාත්‍යංශයේ වෙනස් කරයි කියලා කලින් මේක තිබුණේ වාණිජ කටයුතු අමාත්‍යංශයට. දැන් ඒක වෙනස් කරයි කියලා කිව්වා. ඒ වෙනස් කළා. දැන් මලික් සමරවික්‍රම ඇමතුමාගේ අමාත්‍යංශයට මේක ගත්තයි කියලා කියනවා. අපි දන්නේ නැහැ එතෙන්ද ගත්තයි කියලා මේකේ තියෙනක නවතීද කියලා. නමුත් අපි ඉල්ලීමක් කරනවා මේ ආණ්ඩුව සුළු අපනයන භෝග ගොවියා ආරක්ෂා කර ගැනීම සඳහා පැහැදිලි වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතුයි කියලා කරු සභාපතිතුමනි. ඒ වගේම මගේ අවධානය යොමු කරනවා විදේශ ආයෝජන මණ්ඩලේ. මම අර ඔබතුමාට කලින් කිව්වා වගේ මේ වෙනකොට විශාලම ප්‍රශ්නයක් වෙලා තියෙන අද විදේශ ආයෝජන අපට තියෙන විශාලම ප්‍රශ්නේ තමයි මේ ආණ්ඩුවේ විදේශ ආයෝජන. අපි බැලුවා මෑත කාලේ ඔබතුමාලගේ මේ ආණ්ඩුවේ විශාල විදේශ ආයෝජක ඇවිල්ලා ආයෝජනය කරනවායි කියලා කිව්වා. හැබැයි අද වෙනකොට කිසිම ආයෝජකෙක් මේ රටට එන්නේ නැහැ. අදට මේ රටට මුලස්සනේ සභාපතිතුමනි විදේශ ආයෝජක විශ්වාසය අපේ රටේ මිනිස්සු අද ආයෝජනය කරන්නේ නැහැ. අද මේ රටේ සියලු ව්‍යාපාර කඩාගෙන වැටිලා. අද සියලු ශේෂ්ඨයන් කඩාගෙන වැටිලා. අද ඉදිකිරීම් ශේෂ්ඨයෙක් පටන් ගත්තොත් කඩාගෙන වැටිලා. අද ජංගම දුරකථන ව්‍යාපාර ශේෂ්ඨයෙක් ගත්තොත් හැම ශේෂ්ඨයක්ම අද කඩාගෙන වැටිලා. දැන් අද බලන්න විශාල ආර්ථික අර්බුදයක් රටේ තියෙන්නේ. රටේ ජනාධිපතිවරයා කියනවා රටේ සල්ලි නැහැ. රාජ්‍ය සේවකයන්ට පඩිගෙවන්න සල්ලි නැහැ. එතුමා කියනවා බිලියන 100කට වැඩිය මුදලක් කොන්ත්‍රාත් කරුවන්ට ගෙවන්න තියෙනවා කියලා. මුලස්සනේ සභාපතිතුමනි මම පසුගිය දවසක මහනුවර රෝහලට ගියා. මම හිතවත් මහත්මයෙක් බලන්න ඒ ගියාට පස්සේ මම දැක්ක මහනුවර නගරේ ප්‍රබලම ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ ව්‍යාපාරික තුන් දෙනෙක්ගේ පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලැබෙනවා. මේ සියලු දෙනාටම හෘද රෝග හැදිලා. ඇයි ආණ්ඩුවේ රජයේ කොන්ත්‍රාත් කරලා අවුරුදු දෙකක් ගෙවලා නැහැ. තමන්ගේ වාහන ටික සීස් කරලා තමන්ගේ ගෙදර සීස් වෙලා සල්ලි නැතුව ජීවත් වෙන්න බරව නායකාරයෝ ඇවිල්ලා ලෙඩ වෙලා. ඒ නිසා මේ ආණ්ඩුව ලෙඩ කරන ආණ්ඩුවක්. ඒ නිසා අද වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශය බිලියන ගාණක් ගෙවන්න තියෙනවා. මහාමාර්ග අමාත්‍යාංශය බිලියන ගාණක් ගෙවන්න තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය බිලියන ගාණක් ගෙවන්න තියෙනවා. මේ කිසිවක් ගෙවන්න සල්ලි නැහැ. දැන් තමුන්නාන්සලා මහලකෝට කතා කරනවා. තමුන්නාන්සලා ගම්පෙරළිය කරන්න හදනවා. ගම්පෙරළිය කරන කොන්ත්‍රාත්කාරයෝ ගම්පෙරළිය කරයි. හැබැයි සල්ලි නැහැ. හොඳට මතක තියාගන්න ගම්පෙරළිය කරලා ගමේ ඉන්න පුංචි කොන්ත්‍රාත්කාරයත් නැති කරන්න තමයි මේ ගම්පෙරළියෙන් බලාපොරොත්තු වෙන්නේ. ආණ්ඩුවේ සල්ලි නැතුව කොහොමද ගම්පෙරළිය කරන්නේ? දැන් මෙතුමාලා බලාගෙන ඉනෝ අවුරුදු 7ක් ක්‍රක් මේ රට විනාශ කරලා මේ අයවැයෙන් විශාල සහන දීලා සංවර්ධන වලට ප්‍රතිපාදන වෙන් කළා ඊළඟ මැතිවරණය දිනන ඔබතුමාලා උත්සාහ කරනවා. මුලින්ම බලන්න තමුන්නාන්සලා අඩු ගානේ මේ රටේ වත්මන් ජනාධිපතිතුමා කියනවා මේ මාසේ රජයේ සේවකයාගේ පඩිය ගෙවා ගන්න අපිට බෑ කියලා. මේ මාසේ රාජ්‍ය සේවකයාගේ පඩිය ගෙවා ගන්න බෑ කියලා කියනවා. බිලියන 100ක් ශේෂ්ත්‍රයේ කොන්ත්‍රාත්කරුවන්ට ගෙවන්න සල්ලි දීලා කියලා අවුරුදු ගාණක් ගෙවලා නැහැ කියනවා. එහෙමනම් තමුන්නාන්සලා මේ ගම්පෙරළියට බිලියන ගාණක් සල්ලි වෙන් කරන්නේ කොහෙන්ද? කොහෙන්ද මේ වට සල්ලි? ඔබතුමාලා කරන්නේ 10%ක් විතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එලා ගමේ සාමාන්‍ය මිනිහක් නැති කරන ව්‍යාපෘතියක් තමයි තමුන්නාන්සලා ගම්පෙරළියෙන් කරන්නේ. ඒ නිසා මේ ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ අද ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ ඉන්න ප්‍රබල ව්‍යාපාරිකයෝ සියලු දෙනා තමන්ගේ සේවකයන් අයිත් කරලා අද ඒ සේවාවන් අඩු කරගෙන යනවා. මධ්‍යම පාන්තිකයේ සියලු කොන්ත්‍රාත් කරුවෝ අද ව්‍යාපාර කඩාගෙන වැටිලා බැංකු වෙලා ගෙවල් දොරවල් බැංකුවට සින්න වෙලා සම්පූර්ණයෙන් කඩාගෙන වැටිලා තියෙනවා. දැන් ඉතුරු වෙලා ඉන්නේ ගමේ පුංචි කොන්ත්‍රාත්කාරයා. දැන් මේ ගම්පෙරළිය තමුන්නාන්සලා ගෙනෙලා දීලා ගම්පෙරළියේ සල්ලි ටිකක් ගමට දානවා කියලා බොරුව කරපු ගමන් ඒ කොන්ත්‍රාත්කාරයත් කරලා ගමේ ඉන්න පුංචි මිනිහත් නැති කරලා වැඩපිළිවෙලක් තමයි තමුන්නාන්සලා මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ ආණ්ඩුව තමුන්නාන්සලාගේ අසාර්ථක වැඩපිළිවෙල තමුන්නාන්සලාට තේරෙන්නේ නැහැ මේක ගිරියන්. අද බලන්න රට තුල තමුන්නාන්සලාගේ සිද්ධ වෙලා තියෙන දූෂණ බලන්න. තමුන්නාන්සලාට එල්ලලා තියෙන චෝදනා බලන්න. ද බලන්න වැදුම් කර වංචාව නිසා රටට වෙච්ච හානිය. අද මේ වෙනකොට ආවස්තික පාඩුව බිලියන 1000කට වැඩි. ද බලන්න තමුන්නාන්සලා මේවටද බලයට පත් වුනේ. ඉතින් ඒ නිසා අද ආණ්ඩුව ඇතුලේ බරපතල මූල්‍ය අර්බුදයක් තියෙනවා. ඒ නිසා මේක ගෙනියන්න බැරි තත්යක්පත් වෙලා තියෙනවා. ඒ නිසා මේක සියලු ශේෂ්ත්‍රයන්ට බලපාලා තියෙනවා. ඒ නිසා අද කෘෂිකර්මාන්ත ශේෂ්ත්‍රයේ ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ ව්‍යාපාරික ශේෂ්ත්‍රයේ බැලුවොත් සියලුම ශේෂ්ත්‍රයන් අද කඩාගෙන වැටලා තියෙනවා. මම සභාපතිතුමියනි මගේ ආසනේ ඉන්නවා අම්මා කෙනෙක්, බොහොම වයසක අම්මා කෙනෙක්. ඒ අම්මා විකුණන්නේ කෙහෙල් ගෙඩි. මට දවසක් මේ ගිය සතියේ නාවලපිටිය නගරේදී හම්බුණා. ඒ අම්මා කරන්නේ කෙහෙල් ගෙඩි ටිකක් අරගෙන කෙහෙල් ලැබරි 6-7ක් අරගෙන ඇවිල්ලා දවල්ට නගරේ කාර්යාලවලට කෙහෙල් ගෙඩි ටිකක් විකුණලා දවල්ට කෑවට පස්සේ එකෙන් තමයි ඒ අම්මා ජීවත් වෙන්නේ. හැබැයි ඒ අම්මා කියනවා අනේ මහත්තයෝ, ඉස්සර මං කෙහෙල් ලැබරි 5-6ක් විකුණගත්තා. අද මට එක කෙහෙල් ලැබරියක් විකුණ ගන්න බෑ. ඒ කියන්නේ කෙනෙකුට දවල්ට කෑම එකක් කාලා කෙහෙල් ගෙඩිය කන එක ගැනත් දෙවරක් හිතන්න මේ රටේ මිනිස්සුන්ට සිද්ධ වෙලා තියෙනවා. ඒ සඳහා රුපියල් 50ක් 100ක් ගෙවන්නත් මිනිස්සුන්ට සල්ලි නැහැ. කේල් ගෙඩි විකුණන අම්මගේ ව්‍යාපාරේ කඩාගෙන වැටිලා නම් කේල් ලෙවරියක් විකුණ ගන්න බැරි නම් කේල් වේටි විකුණන අම්ම කෙනෙකුට තව ව්‍යාපාර ගැන මොනවද කතා කරන්නේ? ඒ නිසා අපි ලොකුවට කතා කරලා මේ රටේ විශාල කඩාවැටීමක් තියෙනවා. අපි ඒක පිළිගන්න ඕනේ. ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ පමණක් නෙවෙයි සියලුම ශේෂ්ත්‍රයන් වල බරපතල කඩාගෙන වැටීමක් තියෙනවා. ඒ නිසා මේක නැගිටව ගන්න, මේක ගොඩ ගන්න මොකද්ද අපි කළ යුත්තේ? තමුන්නාන්සලා කරන්න ඒ සඳහා තමුන්නාන්සලා සතු වැඩපිළිවෙලක් නැහැ. අද ආණ්ඩුව ඇතුලේ බරපතල දේශපාලන අර්බුදයක්, අද විධායකයි ව්‍යවස්ථා දායකයි අතර ලොකු ගැටුමක්, අද ජනාධිපතිතුමයි අගමැතිතුමයි අතර විශාල ගැටුමක් තියෙනවා. ඉතින් එහෙම ගැටුමක් තියෙන රටක ආයෝජකයෝ වෙයිද? එහෙම රටකට ආයෝජකයෝ වෙන්නේ නැහැ. ඒ නිසා අද මේ ආණ්ඩුවේ අසාර්ථකභාවය ගැන වැඩියෙන්ම කතා කරන්නේ කවුද? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. තමුණාසලා පත් කරගත්ත ජනාධිපතිතුමා තමයි අද මේ ආණ්ඩුවේ තියෙන දූෂණ මේ ආණ්ඩුවේ තියෙන අකාර්යක්ෂමතාවය මේ ආණ්ඩුවේ නොහැකියාව පිළිබඳව වැඩිම කතා කරන්නේ තමුණාසලා පත් කරගත්ත ජනාධිපතිතුමා ඒ නිසා සභාපතිතුමියනි මේ වැඩපිළිවෙල මේක වෙනස් කරන්න කියන්න කොකේන් ප්‍රශ්නද කොකේන්ද
අලු ගරු නලින් බණ්ඩාර එමෙතුමා
ගරු එමෙතුමා හිටපු දැන් ඔබතුමා ආයෝජකයේ ඉද කිකියා කෑ ගන්නවා හැබැයි 2017 ගරු මන්ත්‍රීතුමනි ඍජු විදේශ ආයතන තිබුණ ඩොලර් බිලියන 1.7යි අපිට 2018 මේක 2.37 දක්වා 138.9කින් වැඩි කරගන්න පුළුවන් වෙලා තියෙනවා
ඔව්
ඔබතුමා මේ දත්ත මුකුත් නැතුව නිකන් ආවට ගියාට වනල දාන්න එපා කඩුව මේක මේ
බැදමක් මං කඩුව වනන්නද පොඩ්ඩක් එනවා
මේ වගකීමෙන් තමයි මම
හරි දැන් නියෝජ්‍ය අමතුමා කඩුව වනන්නද මං ඔබට
කඩුව වනන්න
දැන් ඔබතුමා මට කියන්න 2014 වසරේ ඔය ආපු විදේශ ආයෝජන ආපු ව්‍යාපෘතික කියන මට ඔබතුමා ඔය 14 වසරේ දැන් විදේශ ආයෝජන වැඩි වෙලානේ 18 වසරේ වැඩි වෙලානේ මට ඔබතුමා කියන්න මොනවද මේ ප්‍රොජෙක්ට්ස් එක කියලා ඔව් ඔබතුමා මට කියන්න ඔබතුමා එනවා ඔයා කඩුව දැන් දාගන්න බටේ අසර දැන් ඔබතුමා කඩුව බටේ අසර දාගන්න
ආපහු
ඔබතුමා මම කියන එක අහගෙන හිටියේ නෑ ඔබතුමා නලින් බණ්ඩාර මහත්තයෝ නලින් බණ්ඩාර මහත්තයෝ බිංගිරිය නලින් බණ්ඩාර මහත්තයෝ ඔයාට මොන විදේශ ආයෝජනද මම කියන එක අහගන්න පොඩ්ඩක් හරි ඔබතුමාලගේ ඔය 2018 වැඩි වෙලා තියන්නේ ඇයි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ අස්සම් කරපු වගේ ඉන්වෙස්ට්මන්ට්ස් තමයි ඇවිල්ලා තියෙන්නේ පෝට් සිටි එකේ සල්ලි සෙන්ට්‍රිලා එකේ සල්ලි ඔබතුමා මට කියන්න ඔබතුමාලගේ ආණ්ඩුවේ ආපු එක විදේශ ව්‍යාපෘතියක නමක් කියන්නකෝ විදේශ ආයෝජන ප්‍රවර්ධන ඇමති මහත්තයෝ මට කියන්න එක නමක් ඔබතුමාලා ගෙනාපු එක ආයෝජනයක් මට කියන්න අනාරයට කියන්න දෙන්න එක ආයෝජනය
ගරු නලින් බණ්ඩාර
ගරු නාවල පිටියේ මහින්දානන්ද මහත්තයෝ ඔබතුමාටත් මොන විදේශ ආයෝජනද තේ දල්ලක් කඩාගෙන
ඉන්නවා හරි කියන්නකෝ මං අහන්නේ ඔය ආයෝජනය කියන්නකෝ
කියන්නම් මං කියාගෙන යන්නම් 2018 ආපුවා හොරණ රිජිඩ් කර්මාන්ත ශාලාව ඩොලර් බිලියන 250යි දෙවැනි අදියර 250යි
කියද
හරි
කියද
හොරණ කර්මාන්ත ශාලාව
කියද
ඩොලර් බිලියන 250යි 2018 එක දෙවැනි අදියරේ මේ අවුරුද්ද වෙනවා තව 250
හරි
හරිද ඔබතුමා එකයි කියන්න ගන්න තව ඕනද
දැන් බිලියන දෙකක් කිව්වනේ කියන්න
දැන් තව ඕනද
කියන්න
ඒක තමයි
තව ඕන නැහැ 250ක් කියන්නේ මහ ලොකු ආයෝජනයක් නෙමෙයි රටට මේ රටට ඩොලර් මිලියන 250ක් කියන්නේ ලොකු ආයෝජනයක් නෙමෙයි ඕක හරියට නිකන් මේ ගිනි පෙට්ටි කඩයක් වගේ
හරිද ඩොලර් බිලියන
2.7 මගේ කාලේ ඒ නිසා ඔබතුමා හරි දැන් ඉඳගන්නකො මොලේ තලා ගන්නකො හරි දැන් ගරු නලින් බණ්ඩාර එමෙතුමා ඔබතුමා හොරණ ෆැක්ටරියක් ගැන කතා කරනවා ඩොලර් මිලියන 250ක් ආපු එකේ 2018 වසරේ ඕන්නම් ඉන්නකෝ ඩොලර් මිලියන 50ක් ආයෝජනය කරලා ඇති තමුන්නාන්සලා හැබැයි ඔබතුමා බලන්න ප්‍රධාන ව්‍යාපෘති තමුන්නාන්සලාගේ ආපු ලොකුම ටාටා ටවර් එක විශාලම තට්ටු නිවාස යෝජනා ක්‍රමයේ ආයෝජකයන් කළා ගියා ඔන්න මගේ මිත්‍ර සුජීව සේනසිංහ එමෙතුමා එතුමාගෙන් අහන්නකෝ ආයෝජනකෙන් විදේශ අපේ හිටපු නියෝජ්‍ය අපේ අහන්නේ සුජීව සේනසිංහ එමෙතුමාගෙන් ආපු විදේශ ආයෝජනකෙන් එතුමාගෙන් අහන්නකෝ ඒ නිසා හොඳට මතක තියාගන්න ගරු එමෙතුමා yes
ඔ සුජීව සේනසිංහ එමෙතුමා මම දැන් වෙනත් ෂීට් එකක ඉන්නේ
ෂීට් එක
වෙනස්
ආ
තුවත් වාරද්දලා
ඔව්
දැන් ආය බෑ
ගරු මන්ත්‍රීතුමා කතා කරන්න දැන් කාලය අවසානයි තව
විනාඩි ඉවරයි එහෙනම් මට අවස්ථාව දෙන්න
හරි
එහෙනම් මම ඔබතුමියකින් මම ඉල්ලා සිටිනවා මම මගේ මිත් එතුමාට දෙන්න
ටාටා එක ගෙනාවේ ඇත්තටම අපි විරුද්ධ වෙනකොට ටාටා එක ගෙනාවේ ඔබතුමාට මතක ඇති ඒ පදිංචි කරුවාම නෙවෙයි අපි නඩුවට ඉඳලා අපිට මරණ තරජනක් ආවා ඒක ගෙනාවේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපි ඒක ගේන්න එපා කියලා කිව්වා ඒක මම හිතන්නේ සාර්ථක නොවන එකක් කියලා එහෙනම් ඒකේ වගකීම් බාර ගන්න අනිවාර්යයෙන්ම රාජපක්ෂ මැතිතුමාගේ කාලේ සිදු වුණ දෙයක් වශයෙන් එතුමා බාර ගන්න
බලන්නකෝ අනේ මම පොඩ්ඩක් ඔබතුමාට පොඩ්ඩක් ගරු කිරීමක් තිබ්බා ඒ ගරු කිරීමත් දැන් නැති වෙනවා මම කිව්වේ ඇමතිතුමා ඔබතුමාගේ ඇමතිතුමා ප්‍රෙස් එකක් තියලා ඔය ටාටා ප්‍රොජෙක්ට් එක අපේ ආණ්ඩුවේ ලොකුම ඉන්වෙස්ට්මන්ට් එක කියලා ප්‍රෙස් එකක් තිබ්බා මෙන්න අපේ රටේ තියෙන ලොකුම අපාර්ට්මන්ට් බිස්නස් එක කියලා ප්‍රෙස් එකක් තියෙනවා මෙන්න අපේ ආයෝජන කිව්වා දැන් ඒ ආයෝජකයෙක් අරගෙන ගියා වහලා මම කියන්නේ තමුන්නාන්සලගේ ආණ්ඩුව කාලේ US මිලියන 1000ක් ආපු එක ප්‍රොජෙක්ට් එකක් කියන්න මට එක ප්‍රොජෙක්ට් එකක් කියන්න නෑ මම කියන්නේ ඔබගේ කාලේ විදේශ ආයෝජන ඇවිල්ලා නැත මේ පොඩි මේ ටයර් ෆැක්ටරියක් මේ අන මුරිච්චි ෆැක්ටරිය නෙවෙයි ඒවා රටට හරියන්නේ නෑ රටට අවශ්‍ය ලොකු විදේශ ආයෝජන එවැනි ආයෝජන ඇවිල්ලා නැහැ මේ සියලු ආයෝජන මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ ආපුවා පෝට් සිටි එකේ ආයෝජනක ශන්රිල ආයෝජන මේවා තමයි තමුන්නාස්සලට ඇවිල්ලා තියෙන්නේ තමුන්නාස්සලගේ කාලේ විදේශ ආයෝජන ඇවිල්ලා නැහැ ඒ නිසා සුජීව සේනසිංහ මහත්තයා වගේ බුද්ධිමත් නීතිච්චෙක් අයින් කරලා විදේශ ආයෝජන මණ්ඩලෙන් තමුන්නාන්සේ වගේ දනුමත් තියෙන එවැනි කෙනෙක් අයින් කරලා ඔබතුමා වයින් කරා ඒ විදේශ ආයෝජන මණ්ඩලෙ. ඔබතුමා විදේශ ආයෝජන මණ්ඩලෙ කරපු කාර්යභාරය අපි දැක්කා. විදේශ ආයෝජන මණ්ඩලෙන් තමුන්නාන්සේ වයින් කරා. ඔබතුමා විදේශ ආයෝජන ඇමතිවරයා හැටියට තමුන්නාන්සේට අඩු ගානේ විදේශිකයෙකුට එන කෙනෙකුට අඩු ගානේ කේක් කැල්ලක් ගන්න හයිදයක් තිබුණ තමුන්නාන්සේට අඩු ගානේ බනිස් කෙඩියක් එනෝසෙකට දෙන්න අවස්ථාවක් තිබුණා. ඔබතුමාම විදේශ ආයෝජන මණ්ඩලයේ පිළිමද වෙන මාගෙන් අතහන්න ඕනේ නැහැ. මේ රටේ විදේශ ආයෝජන පිළිමද හිටපු රාජ්‍යමත්තුමාගෙන් අහුවනම් එතුමා කියයි විදේශ ආයෝජන පිළිබඳ. විදේශ ආයෝජන ඇමතිතුමා දැන් ඔබතුමා කියන්නකෝ ඔය කළුතර ෆැක්ටරියක ඔබතුමා සාකච්ඡා කරාම ඇමතිවරයා නියුවක් ගැව්වේ නැද්ද ඔබතුමාගෙන් අයින් කරන්න කියලා? ඔබතුමාගෙන් අයින් කරන්න කියලා ගැව්වේ නැද්ද ලියුම? ඇයි රාජ්‍ය ඇමතිතුමා විදේශ ආයෝජකයෙක්ගෙන් කළුද හොරන කතා කරනකොට ඇමතිවරයා ලියුමක් ගන්නවා රාජ්‍ය ඇමතිතුර සාකච්ඡා කිරීම තහනම්. ඇයි? ඒව ඔක්කොම එන්න ඕනේ එක දණකට බෙන්ගාලේ බොක්කට තමයි ඔක්කොම එන්න ඕනේ. ඇමතිවරයා ලියුමක් ගන්නවා රාජ්‍ය ඇමතිතුර විදේශ ආයෝජක හමු වෙන්න නැක. ඒ ආයෝජකය හමු වෙන්න බෑ. හෙට අනිද්දා වෙනකොට අපේ බිංගිරිය ඇමතිතුමාටත් ගහයි ලියුමක්. කරුණාකරලා පාඩුවේ ඉන්න විදේශ ආයෝජකත් එක්ක කතා කරන්න එපා කියලා. ඒක තමයි අමාත්‍යංශ හැටි. ඒ නිසා මම අවසන් කරනවා. ඉවරයි ගරු මුලසිරි සභාපතිතුමින්. මම කියාගෙන ආවේ එක පැත්තකින් විදේශ ආයෝජන කඩාවැටීමක් තමුන්නාන්සල මේ ආණ්ඩුව ගෙනියන්න බැරි වෙච්ච මූල දිලා තියෙන කාර්යය. දෙවැනි එක මේ සුළු අපඩයන භෝග. මේ ප්‍රශ්නය පිළිබඳ මේ ආණ්ඩුව කඩරෙමින් මැදිහත් වෙන්න එක නිලීම කරමින් මම නිවැරදිව බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.